ගරු කාංචන වැලිපිටිය මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, 2027 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන මේ මොහොතේ, විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය කාල සීමාව ඇතුළත අපේ රටේ මේ බදු ගෙවිය යුතු ජනතාව බදු පැහැර හැරීම හේතුවෙන් දළදේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස රජයේ බදු ආදායම සීඝ්‍ර ලෙස පහත වැටලා තිබුණා. අපි අඳුනාගත්තා ඒකට හේතුව ලෙස විශේෂයෙන්ම දුර්වල බදු පරිපාලනය, ඒ වගේම අකාර්යක්ෂමතාවය, දූෂණය, බදු වංචාව, හිතවතුන්ට බදු සහන ලබා දීම හා බදු පැහැර හැරීම කියන හේතු නිසා තමයි අපේ රටේ බෙන්න මේ බදු ආදායම පහුගිය ඉතිහාසයේ අඩු වෙලා තිබුණේ. ඒ අඩුවිච්ච ප්‍රමාණය කොච්චරද කියනවා නම් 2023 අවුරුද්ද වෙන විට අපේ රටේ බදු ආදායම රුපියල් මිලියන 111කට වැඩි ප්‍රමාණයක් රජයට බදු ආදායම නැති වෙලා තිබුණා. ඉතින් ඒක නිසාම තමයි අපි ජාතික ජනබලවේග ආණ්ඩුව හදද්දී අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමන් පැහැදිලිවම රටට කිව්වා අපි වෙන්න මේක විධිමත්ව කාර්යක්ෂම සිදු කරගන්නවා කියලා. මේක ඇතුලේ තියෙන වංචාව දූෂණය නාස්තිය නැති කරනවා කියලා කිව්වා. අපි අලුතෙන් ජනතාවට සරල බදු ක්‍රමයක් හඳුන්වලා දෙනවා කියන එක කිව්වා. ඉතින් අන්න ඒකත් එක්ක තමයි අද දවසේ වෙන්න මේ කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේ. මොකද විපක්ෂයේ බොරු බිල්ලෙක් මවන්න හැදුවට මේ ඉදිරිපත් කරපු සංශෝධනය ඇතුලේ කාගේවත් බදු වැඩි වෙන්නේ නැහැ. ජනතාවට පීඩනයක් ඇති වෙන විදිහට මේ කටයුතු කරලා නැහැ. ඒක නිසා විපක්ෂය මේකට විරුද්ධව බිල්ලෙක් මවනවා. හැබැයි අපි කරලා තියෙන ආණ්ඩුවක් හැටියට ජනතාවට පහසුවෙන් සරල විදියට තමන්ගේ බදු ගෙවන්න පුළුවන් ආකාරයේ සංශෝධනය තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් අපි 2025 අවුරුද්දේ මේ විදියටම අපි සංශෝධනයක් ගෙනාවා. අපි දැක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව කාලේ රටේ ජනතාවට විශේෂයෙන්ම අපි දැක්කා ඒ දවස්වල විශ්වවිද්‍යාල ආචාර්යවරු බැංකු නිලධාරීන් දැවැන්ත අරගලයක් කරා වෙන්න මේ බදු වලට ගාන වෙන්න මේ බද්ද අඩු කරන්න කියලා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තයා කාලේ එයා තීන්දුවක් ගත්තා 112,000කට වඩා, ඒ කියන්නේ අවුරුද්දකට 112,000 මාසෙකට 100,000 වඩා ආදායමක් ගන්න කෙනෙකුට බදු අය කරන ක්‍රමවේදයක් එයා හදලා තිබුණා. ඒක නිසා තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු අනේ ශේෂ්ඨ ඉහළ නිලධාරී මහත්මයන් දැවැන්ත අරගලයක් කරේ මෙන්න මේ බදු සහන ලබා දෙන්න කියලා. හැබැයි ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා රටට කිව්වේ මොකද්ද? මේක මට කරන්න දෙයක් නැහැ. මේක IMF එක කියපු දෙයක්. ඒක නිසා මම ඔයගොල්ලන්ට IMF එකත් එක්ක සාකච්ඡාවක් හදලා දෙන්න ඔයාලා ගිහලා IMF එකට කියන්න ඕක එයාලා කියන දේ තමයි අපිට කරන්න වෙන්නේ කියලා. ඒ වෙලාවේ එහෙම කියලා තමයි ජනතාවගේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අතුළු ආණ්ඩු බදු අය කරේ. හැබැයි ජාතික ජනබලවේගයේ අපේ ආණ්ඩුව ආවට පස්සේ අපි ගිය අවුරුද්දේ මෙන්න මේක සංශෝධනය කරලා 118 දක්වා අපි ගරන් ගියා. 112,000 තිබුණ එක 118 දක්වා වැඩි කරා. ඒක නිසා ඉස්සර මාසෙකට 100,000ක් අය කරගන්නවා නම් තමයි මාසෙකට 100,000ක ආදායමක් එනවා නම් අන්න ඒගොල්ලන්ට බදු ගැව්වා. හැබැයි ජාතික ජනබලවේගයේ අපේ ආණ්ඩුව අපි එක 150,000 දක්වා වැඩි කරා. ඒක නිසා ඒ නිසා තමයි අපි කියන්නේ අපි ජනතාවට හිතකර ආකාරයේ වැඩපිළිවෙළක් තමයි මේ ක්‍රියාත්මක කරලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි අපි මේ අලුත් බදු සංශෝධනය ඇතුලේ අපි ඉදිරිපත් කරලා තියෙනවා ඉස්සර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් 5%ක බද්දක් අය කරගත්තා. ඒක නිසා දැන් අපි ඒක සංශෝධනය කරනවා. ඒගොල්ලන්ගේ ආදායම 60,000ට වඩා අඩු නම් කිසිම බද්දක් ඒගොල්ලන්ගේ අය කරගන්නේ නැහැ. ඒක මේ සංශෝධනයේ තියෙනවා. ඒ වගේම අපි යෝජනා කරලා තියෙනවා අපේ රටේ ව්‍යාපාරික ජනතාව විශේෂයෙන් මේගොල්ලෝ රටේ යම් අර්බුදකාරී අවස්ථාවක් ඇති වුණු වෙලාවක ඒගොල්ලෝ තමන්ගේ ව්‍යාපාරික යන් හැටියට ඒ වෙලාවේ රට ගොඩනගා ගැනීම වෙනුවෙන් අරමුදල් එකතු කරනවා. අපි දැක්වා දිට්ටා සුලිකුණාටුව වෙලාවේ රටේ විවිධ ව්‍යාපාරික මහත්වරු රටේ අපේ ආණ්ඩුවට විවිධ පරිත්‍යාගයන් කරනවා. ඒක නිසා අපි ආණ්ඩුව කරලා දැන් තීන්දුව කළ තියෙනවා මේ පනතරහ තීන්දුව කළ තියෙනවා ඒගොල්ලෝ ඒ ගෙවන රටට දෙන ඒ ආණ්ඩුවට දෙන ඒ ප්‍රදානයන් වලදී සමහර ඒවා දැන් තමන්ගේ ආදායම ඉක්මවලා යනවනම් තමන් පරිත්‍යාග කරපු දේ ආදායම ඉක්මවා යනවා නම් ඒක ඉදිරි වසරවලදී අය කරගන්න අවශ්‍ය ප්‍රතිපාදන මේ සංශෝධන ඇතුලේ එකතු කරලා තියෙනවා. ඒක නිසා ව්‍යාපාරිකයන්ට මේක ඇතුලේ සහනයක් වෙන්නේ. ඒගොල්ලෝ රට වෙනුවෙන් පරිත්‍යාගයන් කරද්දී අන්න ඒගොල්ලන්ට සහන ලබා දීලා තියෙනවා මේ සංශෝධන ඇතුලේ. ඒක නිසා පොදුවේ ගත්තොත් අපි මෙන්න මේ සංශෝධන ඇතුලේ රටේ ජනතාවට හිතකර ආකාරයේ බදු අය කරගන්නේ ක්‍රමවේදයක් තමයි සකස් කරලා තියෙන්නේ. විපක්ෂයේ කියන ආකාරයෙන් අර බොරු මිල්ලු බිල්ල මවනවා වගේ එහෙම දේවල් අපි මේක ඇතුලේ කරලා නැහැ. ඒ වගේම තමයි අද විපක්ෂ නායකතුමා කියනවා මේක ඇතුලේ එයා කියනවා මේ බදු නොගෙවෙන ජනතාවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම වැරදිලු. ඒක විසින් ඔවුන් පීඩාවට ලක් කරනවා කියලා කියනවා. ඔව් අපි දැක්කා පහුගිය කාලේ 2019-20 කාලේ ඔය සජිත් ප්‍රේමදාස මහත්තයලා හිටපු ආණ්ඩුව තමයි තිබුණේ. හැබැයි ඒ ආණ්ඩුව ඇතුලේ තමයි අර මෙන්නි සමාගමේ අර්ජුන ඇලෝස්ලියස්ලා ඒ ගෙවන්න තියෙන බදු කඩ කරේ ඒකව ගෙවන්න නැතුව මගහැරි ඒ කාලේ. ඒක නිසා ඒ වෙනුවෙන් තමයි අදත් සජිත් ප්‍රේමදාස මහත්තයලා පෙනී ඉන්නේ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුවක් තියෙනවා. ඒ නඩුවේ අර්ජුන ඇලෝස්ලියස් ඇතුලේ පිරිස රුපියල් කෝටි 103ක් වංචා කරා කියලා තමයි නඩුව යන්නේ. ඉතින් අදත් විපක්ෂ නායකතුමා ඒගොල්ලන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන එක මෙතන ඇවිල්ලා දැන් ඒගොල්ලෝ වෙනුවෙන් පිළිනිදමෙන් ඒක සාධාරණීකරණය කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒක සම්න්න එහෙම විපක්ෂ නායකතුමෙත් තමයි අපිට ඉන්නේ. හැබැයි මේක ඇතුලේ ජනතාව කවුරුත් පීඩාවටපත් වෙන්නේ නැහැ. මේ බදු අය කරගන්න ඒගොල්ලෝ උපයන දේ. ඒක නිසා උපයන් නැති දෙයකින් බදු අය කරගන්නවා නෙවෙයි මේ කරන්නේ. ඒක නිසා කිසි කෙනෙක් පීඩාවට ලක් වෙන්නේ නැහැ මේක ඇතුලේ. හැබැයි එයා කියනවා දැන් මේ ඩීසල් වැඩි වෙලා තියෙනවා, පෙට්‍රල් වැඩි වෙලා තියෙනවා, ඒක නිසා ව්‍යාපාර බිඳ වැටලා තියෙනවා කියලා. හැබැයි මේ මොනවා වුණත් ලැබෙන ආදායමට අනුව තමයි මේ බද්ද අය කරගන්නේ. එහෙම නැතුව කවුරක් පුරෝකථනය කරලා පරණේවට බදු අය කරගන්න ගන්නේ නෙවෙයි මේ කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම පොදුවේ ගත්තොත් රටක් හැටියට අපි මේ වෙලාවේ
මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක්
තියෙනවා. මේ වෙලාවේ බොහොම ස්තුතියි. අපි අභියෝගයට මුල දීලා තියෙනවා. හැබැයි අභියෝගයට මූණ දීලා තියෙනකොට සමහර විවිධ තීන්දු තීරණ ආණ්ඩුවට ගන්න සිද්ධ වෙලා තියෙනවා. අපි දැක්කා පහුගිය දවස්වල ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත්මයා රටේ ජනතාවගෙන් විවිධ ඉල්ලීම් කරා. ඔහු ඉල්ලීමක් කරා රටේ ජනතාවගෙන් රත්තරම් මිලදී ගන්න එක අවුරුද්දකට සීමා කරමු, විදේශ සංචාරය යන එක අවුරුද්දකට සීමා කරමු. ඒ මේ ලෝක ආර්ථික අර්බුදය එහෙම නැත්නම් මැද පෙරදිග යුද්ධය නිසා තමයි අග්‍රාමාත්‍ය මෝදි ඒ අග්‍රාමාත්‍යතුමන් මේ රටේ ජනතාවගේ ඊළීම කරේ. හැබැයි අපේ රටේ ජනතාවට එහෙම ලොකු පීඩනයක් දැනෙන්න මේ ආණ්ඩුව කටයුතු කළා නැහැ. මේ ආණ්ඩුව දැවැන්ත කැපකිරීමක් කරනවා. තෙල් ලීටරයකට රුපියල් 100ක සහනාධාරයක් දැනටත් මේ ආණ්ඩුව ලබා දෙනවා. පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනාධාරයක් ජනතාවට ලබා දෙනවා. අද චක්‍රලේඛන නිකුත් කළා තියෙනවා මේ වෙසක් සතිය වෙනුවෙන් ජනතාවගේ ඒ ආගමික කටයුතු කරගන්න බාධාවක් නැතුව ඒ දේවල් කරගන්න ඉඩ හරින්න පුළුවන් විදිහ ආකාරයේ වැඩ කටයුතු සලස්වන්න කියලා. ඒක නිසා ජනතාවට කිසිම පීඩනයක් නැති වෙන විදිහට වැඩ කරමින් යද්දි තමයි මේ විපක්ෂය මෙහෙම බොරු චෝදනා කරන්නේ. විපක්ෂය මේ චෝදනා ඔක්කොම කරන්නේ ලෝක ආර්ථික අර්බුදයක් නැහැ කියලා හිතලා, ඒගොල්ලෝ මැද පෙරදිග යුද්ධයක් නැහැ කියලා උපකල්පනය කරමින් මේක මේ හුදෙක් අපේ රට තුල විතරක් සිද්ධ වුණේ සිද්ධියක් හැටියට සලකලා තමයි මේගොල්ලෝ මේ කටයුතු කරමින් ඉන්නේ. ඒක නිසා ගරු මන්ත්‍රීතුමියනි, අපි මේ සියලු දෙනාගෙන් ඉල්ලන, මේ රටේ ජනතාවෙන් ඉල්ලනවා මේ විපක්ෂය අරයි යන මේ බොරු චෝදනා වලට, මේ මඩ අවලාද වලට රැවටෙන්න එපා. අපි මේ ජාතික ජනබලවේග ආණ්ඩුව හැදුවේ මේ රටේ දුක් විඳින මිනිස්සු, මේ රටේ පොඩි මිනිස්සු. එඳා අපේ අරමුණ තමයි මේ ජනතාව ආරක්ෂා කරගනිමින් මේ ජනතාවගෙන් එකතු කරන බදු ටික හොඳම කළමනාකරණයකින් ආයි නැවත වතාවක් ජනතාවට ලබා දෙන එක තමයි අපේ අරමුණ. අන්න ඒ වෙනුවෙන් තමයි අපි කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා තමයි අපිට මේ රටේ ජනතාව වෙනුවෙන් අපිට කටයුතු කරන්න පුළුවන් වෙලා තියෙන එකයි. විශේෂයෙන්ම කෑගල දිස්ත්‍රික්කයේ දිට්ඨා සුලිගුණාඩුවට අසුවන දිස්ත්‍රික්කය එකද විශේෂයෙන් ගලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ තියෙනවා. මේ වෙන විටත් ගලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය අපි කෝටි 14ට වඩා ජනතාවට ලබා දීලා තියෙනවා. ඒ වගේම අපිට දැනටත් ගෙවල් 90කට වැඩි ප්‍රමාණයක් හදන්න වෙනවා. ගෙවල් 90ක් හදන්න ලක්ෂ 50 ගාන දුන්නොත් කෝටි 45ක් යනවා. ඒ නිසා දැනටත් අපිට මුදල් ටික ගෙවලා තියෙනවා. මේ හැම දෙයක්ම කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ රටේ ජනතාව බදු ටික ගෙවන නිසා. ඒ ජනතාවගේ බදු ටික එකතු කරගෙන ඒක විනාශ නොකරන, ඒක හොරකම් නොකර ජනතාව වෙනුවෙන්ම නැවත වතාවක් වියදම් කරන නිසා තමයි අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක නිසා අද මේ ඉදිරිපත් කළ තියෙන මේ පනතත් ජනතාව වාදී පනතක්. මේක ජනතාවට සහන සලසා වෙනුවෙන් බදු ටික නිවැරදි ආකාරයට එකතු කරගැනීම වෙනුවෙන් මේ සකස් කරු මේ පනතට සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලා සිටින මම නිරන්තරයෙන් ස්තුතියි.